ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ දේශපාලනික වාතාවරණය පිළිබඳව සමාලෝචනයකදී අපේ සාකච්ඡාව සතියේ දේශපාලනික පුවත් විග්‍රහය අපි හිමනම් දැන් ආරම්භ කරන්න සූදානම්. දැන් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උඩතියවල ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය හමාරුණාට පස්සේ නව ජනාධිපතිවරයා යටතේ සිදුවන යම් යම් ක්‍රියාදාම පිළිබඳව තමයි විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙනකොට අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම විපක්ෂයේ වෙන්නේ කවුද, විපක්ෂ නායකවරයා කවුද, ඒ සම්බන්ධවත් විශේෂිත කතාබහක් තියෙනවා. අද අපේ කතාබහේ ප්‍රමුඛයෙන් අවධානය යොමුවන්නේ ඒ කාරණා දෙක පිළිබඳවයි. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව අවධානයෙන් සිටි ඔබ දන්නවා මේ වෙනකොට අන්තර්වාර පාලනයක් සඳහා නව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ඉතින් ඒ සම්බන්ධව කතා බහ කරන්නට කලින් අද වෙනකොට අපිට ආරංචි වෙන අලුත්ම තොරතුරුකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු මනෝජ්. අපිට දැනගන්නට හම්බ වෙනවා මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමක් අද සිද්ධ වන්නට යනවා කියලා. මෙහි තත්වය කොහොමද මනෝජ්?
බොහෝ දුරට රාජ්‍ය මාත්‍යවරුන් දිවුරුම් දීමක් අද සිදුවන්නේද තිබෙනවා. හේතුව පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරා. එක අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 16 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්. ඉතින් ඒ සඳහා සමගාමී වන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ කටයුත්තයි අද දිනේ බොහෝ දුරට සිද්ධ වන්න නියමිතව තියෙන්නේ. ලොක්ෂි,
සංඛ්‍යාත්මකව අපිට වාර්තා වෙනවද යම් යම් තොරතුරු ඒ සම්බන්ධව වාර්තා වෙනවද ඒ පිළිබඳව?
බොහෝ විට පත් කරපු කැබිනට් අමාත්‍යවරුන්ට අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත් කරාවි කියන එක තමයි කියවෙන්නේ. යනුව බොහෝ දුරට 16 දිනකකින් සමන්විත විය යුතුයි ඒ පත් කරන රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය. නමුත් ඒ ගාන පිළිබඳව තාම නිශ්චිත අදහසක් නැහැ.
මනෝජ්, අපි කෙටියෙන් සඳහන් කිරීමක් කරගෙන යමු දර කැබිනට් අමාත්‍යවරුන් කවුරුන්ද සහ ඔවුන්ගේ විෂයපත පිළිබඳව.
ඔව්, අපි මතක් කරමු අග්‍රාමාත්‍යවරයා පෙර දිවුරුම් දීලා ඉමත් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙන දිනේත් දිවුරුම් දුන්නා මහින්ද රාජපක්ෂ මහත්මයා. නව කැබිනට් මණ්ඩලයේ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන්නා. ඒත් එක්කම නිමල් ශ්‍රීපාල ද සිල්වා අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ ඇමතිවරයා, ප්‍රජා සල්බල ගැන්වීම හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිවරයා ආරුමුගන් තොණ්ඩමන්, ඒත් එක්කම දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දිවුරුම් දුන්නේ විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සම්බන්ධතා ඇමතිවරයා විදිහට, ධීවර හා ජනජ සම්පත් අමාත්‍යවරයා විදිහට ඩග්ලස් දේවානන්දා මැතිතුමා දිවුරුම් දුන්නා. ඒත් එක්කම කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දුරවල දිවුරුම් දුන්නේ පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිවරිය. ඒත් එක්කම ආචාර්ය බන්දුල ගුණවර්ධන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමතිවරයා, රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ජනක බණ්ඩාර තෙන්නකෝන්, චමල් රාජපක්ෂ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා, ඒත් එක්කම ක්‍රීඩා, තරුණ කටයුතු හා අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට අල සලාපෙරුම, මහමාර්ග හා මාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා ජෝස්ටන් ප්‍රනාන්දු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා විදිහට විමල් වීරවංශ, විදුලි බල හා බලශක්ති, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා විදිහට මහින්ද අමරවීර, පරිසර හා වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විදිහට එස්.එම්. චන්ද්‍රසේන, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට වෛද්‍ය රමේෂ් පතිරණ, ඒත් එක්කම සංචාරක, ගුවන් සේවා සහ කාර්මික අපනයන, ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදිහට ප්‍රසන්න රණතුංග, මේ අය තමයි විෂයන් වල දිවුරුම් දුන්නේ. මේ පිරිසකින් තමයි මේ 16 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය සැකසී තියෙන්නේ. ඒත් එක්කම අමාත්‍යවරු දිවුරින් දීමෙන් පස්සේ තවදුරටත් ජනාධිපතිතුමා අදහස් දැක්වීම සිද්ධ කළා. එහිදී විශේෂයෙන් අවධානය යොමු කරපු ක්ෂේත්‍ර කීපයක් තිබෙනවා. දැන් ඊට පස්සේ සාස්තා සහ ආයතන සඳහා සභාපතිවරුන්පත් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා කිව්වේ රජයට අයිති ව්‍යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවල ලාභ ලැබෙන ආයතන විදිහට ශක්තිමත් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ පත්වන සභාපතිවරුන් හෝ ඉහළ නිලධාරීන්ගේ පත් කිරීම වලට නම් තිබෙනවා නම් අමාත්‍යවරුන් සතුව ඒ නම් ලබා දෙන්න විශේෂ මණ්ඩලයකට විද්වත් මණ්ඩලයකට යොමු කරලා ඒ හරහා අනුමැතිය ලබාගෙනයි මේ තනතුරු පත් වලට පුද්ගලයන් පත් කරන්නේ. එහෙම පත් කරොත් තමයි මේ ආයතන සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ, දියුණු කරන්න පුළුවන් වෙන්නේ කියන අදහස තමයි ඉදිරිපත් කළා. ඒත් එක්කම නිපුණතාවයක් රහිත රැකියා සඳහා සුළු රැකියා සඳහා පුද්ගලයන්ට රැකියා ලබා දීමේදී ඒවා විශේෂයෙන් දුප්පත් පවුල් වලට ලබා දෙන්න කටයුතු කරන්න කියලා කිව්වා. එතකොට දුප්පත්කම දුරු කරන්න, දුප්පත් පවුල් වලට යම් ශක්තියක් ලබා දෙන්න, ඒත් එක්කම රාජ්‍ය සේවයේ හෝ රැකියා ලබා දීමක් සිද්ධ වෙනවා නම් ඒවා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රදේශයෙන් ඒවා පුරවන්න නැතුව ඒවා යම් විධිමත් යාන්ත්‍රණයකට අනුව සිද්ධ කරන්න කියන ඉල්ලීම ජනාධිපතිතුමා සඳහන් කළා. මේ වගේ පැහැදිලි කාරණා කීපයක් ඔස්සේ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් දිවුරෙන් දීමෙන් පස්සේ රටට කතා කරමින් ඔහු මේ අදහස් පිළිබඳව අවධානය යොමු කරන්න යෙදුණා. ඒක ඉතාමත් වැදගත් යොමුවක් හැටියට තමයි සමාජයේ බොහෝ දිනකුත් හඳුන්වන්නට යෙදුනේ.
දැන් මේ අතරතුරේදී මනෝජ් අපි දකිනවා දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු බවට පත් කරන්නට බොහොම වෙහෙස මහන්සි වී කටයුතු කරපු පුද්ගලයන්. අපි දන්නවා මාධ්‍ය හමුවේ විවිධ තර්ක විතර්ක අරගෙනමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි යන කාරණාව දැඩිව ප්‍රකාශ කරපු අපි උදාහරණයක් විදිහට ගත්තොත් උදේ ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, කෙහෙලිය, මහින්දානන්ද අලුත්ගමගේ මේ වගේ අය සම්බන්ධයෙන් අවධානයක් යොමු නොවීම පිළිබඳවත් යම් කතාවක් තියෙනව නේද? මොකක්ද ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු?
ඔව්, විශේෂයෙන් සීමිත කැබිනට් මණ්ඩලයක් මේ 15 දෙනා පත් කරන්න කලිනුත් රජයේ පාර්ශවයෙන් කියවුනේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට පවා මාතිදුර නොලැබී යන්න ඉඩ තිබෙනවා. ඒ හින්දා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බලන්න කෙටි කාලයක් සඳහා පත් කරන කැබිනට් මණ්ඩලයක් කියන අදහස බොයිල් ඉදිරිපත් කළා. උදේ ගම්මන්පිල පිවිතුරු හෙළවරුමේ නායකවරයා ඔබ කිව්වාගේ ජනාධිපතිවරණ සටනේ විශේෂ වෙහෙසක් අරගෙන කටයුතු කරපු වේදිකාවල කතා කරපු මන්ත්‍රීවරේ ඔහුටත් යම් ආකාරයෙන් අමාත්‍ය දුරයක් නොලැබේවි කියන විශ්වාසය තිබුණා. එහෙම අදහස් සමාජයේ හුමාරු වෙන්න පටන් ගත්තේ ඒ අතර අපිට දකින්න අහන්න ලැබුණා ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ කුඩා කැබිනට් එකක් පත් කරන නිසා ඒකේ අමාත්‍ය දුරයක් නොදරුවට කමන්නෑ කියලා ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා කියලා. ඉතින් මේ ඉල්ලීම කිරීම කෙසේ වෙතත් ඔහුට මේ කැබිනට් මණ්ඩලයේ මේ මොහොතේ අමාත්‍යවරයක් වෙන්න තිබෙන සීමිත ඉඩ ගැන සාකච්ඡා වුණා. ඔබ කිව්වාගේ කෙහෙලිය රඹුකැල්ල මන්ත්‍රීවරයාටත් අමාත්‍යවරයක් ලැබෙන්න ගිහිල්ලා අවසාන මොහොතේ ඇතැම් අය මතු කරපු විරෝධතා හින්දා නොලැබුණාය කියලා විශ්වාස කරනවා. එතකොට මේ අයට යම් චෝදනා ප්‍රමාණයකුත් තිබෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ කෙහෙලිය රඹුකැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන කියන මන්ත්‍රීවරුන්ට යම් එවැනි චෝදනාවලට ලක් වුණු අයට මේ මොහොතේ අමාත්‍යදුර ලබා නොදීමක් පිළිබඳවත් කතා කළා. මේ සියලු කාරණා මත මේ පිරිසට අමාත්‍යදුර නොලැබුණා වෙන්නට පුළුවන්. ඉතින් ඊට වඩා දිය යුතුයි කියලා හිතන පිරිසට අමාත්‍යදුර දීලා තියෙනවා. ඉතින් ඒක අපිට එළියේ ඉඳලා පක්ෂේරු කරලා මැනලා බලන්න තමයි ඉඩක් ඉතුරු කරලා තියෙන්නේ.
මනෝජ්, මම ඒත් එක්කම දැනගන්නට කැමතියි දැන් මේ සමාජයේ පවතින කතාබහ මේ නව ජනාධිපතිවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව. අපි දකිනවා මුද්‍රිත, විද්‍යුත් සහ සමාජීය මාධ්‍ය පිළිබඳව කතාබහ කරද්දි විවිධ ස්වරූපින් ජනාධිපතිවරයාගේ මේ අලුත් යෝජනා සහ ක්‍රියාකලාප පිළිබඳව කතාබහ වෙමින් තියෙනවා. මම කැමති සාරාංශගතව ඒ සම්බන්ධව ටිකක් කතාබහ කරන්න.
ඔව්, දැන් බොහෝ දේවල් ජනාධිපතිවරයෙකු පාවිච්චි කරන වරදාන වරප්‍රසාද භුක්ති විඳින්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් නැති බව තමයි කියවෙන්නේ. අපි දැක්කා විශාල වාහන සංඛ්‍යාවක් සහිත රථ වාහන පීලියක් මේ ජනාධිපතිවරයෙක් සමග ගමන් කරනවා. ඒක වාහන දෙකකට සහ ආරක්ෂිත යතුරු පෙදි කිහිපයකට සීමා කරන්න ජනාධිපතිවරයා තීරණය කරා. ඒත් එක්කම ඔහුගේ කාර්ය මණ්ඩලය 250කට සීමා කරන්න තීරණය කළා. ඒත් එක්කම ඔහු ජීවත් වෙන නිවස ඔහුට ජනාධිපති මන්දිරය හෝ වෙනත් නිල නිවාසයක් ලබා නොගන්න තීරණය කරලා තිබෙනවා. අපි දන්නවා ඔහු ජීවත් වෙන මිරිකානේ පිහිටියේ සාමාන්‍ය නිවසක ජීවත් වෙන්නේ නිවසම පාවිච්චි කරන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය තාක්ෂණික කටයුතු නිල කටයුතු සඳහා විතරක් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය යොදා ගන්නවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඒත් එක්කම දැන් පළමු නිල සංචාරයේ ඉන්දියාවේ යෙදෙනවා නරේන්ද්‍ර මෝදි ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ ආරාධනෙන් වෙනදා විශාල දූත පිරිසක් එක්ක තමයි මේ කණ්ඩායම ගමන් කරන්නේ කැබිනට් අමාත්‍යවරුත් පිරිවරාගෙන. නමුත් මෙවර කිසිදු කැබිනට් අමාත්‍යවරයෙකු මේ සංචාරය සඳහා සහභාගී නොකරගන්නත් අවශ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කීප දෙනෙක් එක් කරගන්නත් ජනාධිපතිවරයා තීරණය කරලා තිබෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් රාශියක් දැන් කොළඹ නගරයේ සාදදාසන් නගර අලංකරණය කිරීමේ කටයුතු පහුගිය කාලයේ ආරක්ෂක අංශ වලින් ඉවත් කරලා තිබුණා. නමුත් මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ ඒකකයක් තිබුණා. ඒක වඩා විධිමත් කරලා මේ ඒ කියන්නේ මේ අලංකරණ කටයුතු සඳහා බහරව ඉන්න දැනට ටෙන්ඩර් මගින් තෝරාගත්තු ආයතන දෙකක් තිබෙනවා. ඒ ආයතන දෙකත් එක්ක සාකච්ඡා කරලා උදේ 5:00 මේ නගර පිරිසිදු කිරීම ආරම්භ කරන්නත් පැය 24 පුරාම ඔවුන්ගේ නියෝජිතයින් දාලා එය තවදුරටත් ක්‍රියාත්මක කරන්නත් මේ වගේ එකපාර තීරණ රාශියක් අරගත්තා. මේ තීරණ සියල්ල කෙරෙහි ජනතාව බොහෝ උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ජනතාවට රටට ආර්ථික වශයෙන් ලාභ ලැබෙන තීරණ පිළිබඳව ජනතාව බලාපොරොත්තු වෙන විටත් මේවයින් මෙතරම් ආර්ථික වාසි ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරියේ ගන්නා තීරණ යම් ආකාරයේ රටට හිතකර නැඹුරුවක් සහිත තීරණ බවට පත්වේවි කියලා මේ තීරණත් එක්ක අපිට යම් ආකාරයකින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
දැන් මේ සම්බන්ධව කතාබහ ඇහෙන අතරතුරේදී පාර්ලිමේන්තුවේ වාර අවසානයක් සම්බන්ධවත් යම් කතාබහ ඇහෙනවා. ඇත්තටම මෙහෙම දෙයක් සිදු කරන්න සූදානම්ක් තියෙනවද මනෝජ්?
ඔව්, දැන් අලුත් ආණ්ඩුවක් පිහිටවලා තියෙන්නේ. ඒ හින්දා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා ජනාධිපතිවරයා අලුත් පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා දේශපාලන ආරංචි සලහන් කරනවා. ජනාධිපතිවරයාට පැවතුලා තියෙන මේ බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්න පුළුවන්. ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව ආයි රැස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට පාර්ලිමේන්තුව ආයි රැස් වන දිනයත් ඇතුළත් කරලා අදාළ ගැසට් පත්‍රය නිකුත් කරාවි කියලා විශ්වාස කරනවා. දැනට දැන් මීට පෙර තීරණය කරලා තිබුණු විදිහට අවසන් වතාවට පාර්ලිමේන්තුව රැස් වෙච්ච වෙලාවේදී තීරණය කරලා තිබුණේ ලබන මාස 3 වෙනිදා ඩිසెంబර් 3 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න. ඒ අවස්ථාවේදී මේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරලා පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්න ඉඩ තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
දැන් මෙහෙම දෙයක් පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා වෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ දුරෙන් ඉල්ලාස් වෙන්නට කලින් දැන් මේ නව ජනාධිපතිවරයා විශාල ජනබලවේගයක් සහිතව ඒ තනතුරට පත්තුරු නිසා ඔහුට එම කර්තව්‍ය අවශ්‍ය පරිදි කරගැනීමට ඉඩ සලසා දෙමින් යම් කිසි වූ තීන්දුව තීරණවලට එළඹීම සඳහා පෞද්ගලිකව ගිහිල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමු වුණා කියලා හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ඔහු තනතුරින් ඉල්ලාස් වෙන්නට කලින් දැන් පෞද්ගලිකව ගිහිල්ලා හමු වුණු මේ සාකච්ඡාවේදී මොනවද රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇතිවෙලා තියෙන එකඟතා සහ සාකච්ඡා?
දැන් දිලුක්ෂ අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ජනාධිපතිවරයාට හිතුමනාපේ පාර්ලිමේන්තුව විසිරුවන්නේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික අත්දැකීමක්. පහුගිය ආණ්ඩුව කාලෙත් අපි දැක්කා මෛත්‍රී බලසිරිසෙන ජනාධිපතිතුමා සිද්ධ කළා ඒ තීරණේ ආපස්සට හරව ගන්න සිදු වුණා. ඉතින් ඒ අනුව මාර්තු මාසය වෙනකන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ 3/2 മന്ത്രി කැමැත්තක් නැතුව. ඉතින් ඒ හින්දා අපි දැක්ක කතානායකවරයාක් මේ පිළිබඳව තීරණ ඉදිරිපත් කළා. මොකද්ද මේ කාල සීමාව ඇතුළේ සිද්ධ කරන්නේ කියලා. එක්කෝ තියෙන ආණ්ඩුවම ක්‍රියාත්මක කරනවද නැත්නම් භාරකාර ආණ්ඩුවක් පත් කරන්න ඉඩ දෙනවද? മന്ത്രിවරයෙක් එකතු වෙලා 3/2 දීලා ඡන්දෙකට යනවද? මෙවැනි විකල්ප කීපයක් තිබුණා. අවසානයේ මේ ජනාධිපතිතුමාව ගිහිල්ලා හිටපු අග්‍රාමාත්‍යවරයා හමු වීමත් එක්ක මේ පිළිබඳවත් සාකච්ඡා වුණායි කියලා කියවෙනවා. අලුත් ජනාධිපතිවරයා දිරුඳුනායින් පස්සේ අගමැතිතුමා නිල වශයෙන් එදාම හවස්වරුවේ ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බ වෙලා තිබෙනවා. දෙන්නා අතර පමණක් මේ කෙටි හමුවක් උදේට තමයි මේ හමුව පැවැත්විලා තියෙන්නේ. විශේෂයෙන්ම අගමැති දුරය ආණ්ඩු බලය ගැටුමක් නැතුව හුවමාරු කර ගැනීමට අදාළ කාරණා සාකච්ඡා කරයි කියලා තමයි කියන්නේ. වහාම මැතිවරණයකට යාමේ අවශ්‍යතාවයක් අලුත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වන විශේෂ යෝජනාවක් ගැන අදහස් දක්වලා අවසානයේ අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා තීරණය කරලා තියෙනවා එජාපයට යම් ආකාරයකින් මේ සඳහා සහාය දෙන්න බැරි නිසා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න මේ මොහොතේ සහාය දෙන්න බැරි නිසා අගමැතිකමෙන් රනිල් ප්‍රමසිංහ මහත්මයා ඉවත් වෙලා අලුත් ආණ්ඩුවට අලුත් කැබිනට් එකක් පත් කරගන්න ඉඩ දීලා ව්‍යවස්ථානුකූලව ඊළඟ මහමැතිවරණය වෙනකන් අලුත් ජනාධිපතිවරයා කැමති විදිහට ව්‍යවස්ථාදායකය පාලනය කරන්න ඉඩ දෙන්න අගමැතිතුමාගේ ස්ථාවරය වෙලා තිබෙනවා. ඒ පිළිබඳව තමයි මෙහිදී සාකච්ඡා වෙලා තියෙන්නේ, විශේෂයෙන් ජනාධිපතිතුමාව රනිල් ප්‍රමසිංහ මහත්මයා හමු වීමේදී.
ජනාධිපතිවරයා පත්තුනා, නවාගමැතිවරයෙක් පත්තුනා, සහ අන්තර්වාර රජයක් සඳහා මේ කැබිනට් මණ්ඩලයක් පත්තුනා. දැන් අපි කලින් සඳහන් කරපු ආකාරයට අද දවසේදී බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන් නම් කිරීමටත් නියමිතයි. දැන් එතකොට කවුද විපක්ෂ නායක වෙන්නේ? මේ සම්බන්ධව තියෙන ලොකු කතාබහක් ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක විය යුතුයි, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වයේ භාරගත යුතුයි යන වගට එක්සත් ජාතික පක්ෂය තුළින්ම විශාල බලවේගයක් නිර්මාණය වෙමින් පවතින කාලවකවානුවක් මේක. විවිධ අංශවලින් විවිධ තොරතුරු වාර්තා වෙනවා. මම ඊළඟට ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කැමති මනෝජ්. විපක්ෂ නායක තනතුරු සම්බන්ධව මොනවද මේ වෙනකොට අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු?
ඔව්, මේ විපක්ෂ නායකතුරේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ යම් බෙදීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලි මේ වෙලාවේ. කථානායක කාර්යාලයත් කියන්නේ විපක්ෂ නායකවරයා විදිහට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලබා දෙන්න ඕව යෝජනා කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ බලලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යව සම්ම ලිපියක් ඇවලා තියෙනවා. එහෙම තියෙන වෙලාව විපක්ෂ නායක දුරය සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ලබා දෙන්න කියලා ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 40 දෙනෙක් විතර ලිපියක් අත්සන් කරලා කථානායකවරයාට බාර දීලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වෙච්ච වෙලාවේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. විපක්ෂ නායක දුරය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්න කියලා යෝජනා කරලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා එවලා තිබුණු ලිපිය මෙහිදී කථානායකවරයා කියවලා තියෙනවා. ඒ ගැන කියවන්න හේතුව වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක කරන්න කියලා 40 දෙනෙකුගෙන් අත්සනින් යුතුව ලිපිය ලැබිලා තියෙන්නේ මේ කටයුතු සිද්ධ වුණාට පස්සේ. මේ අජිත් පෙරේර මන්ත්‍රීතුමා තමයි මේ ලිපිය කථානායකවරයාට බාර දීලා තියෙන්නේ. කොමුණත් කථානායකතුමාගේ අදහස වෙලා තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව විපක්ෂ නායකවරයා විදිහට පිළිගන්නේ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. ඒ හින්දා ඒ බව දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා කථානායකවරයාට දැනුම් දුන්නට පස්සේ ඒක තමයි බොහෝදුරට පිළිගන්න ඉඩ තියෙන්නේ. ඒ අනුව විපක්ෂ නායකවරයා විදිහට නම් කරන්න ඕන කවුද කියලා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම විසඳාගෙන ඒක ඒ කියන්නේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ කථානායකවරයා නම් කරාට කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීන පුද්ගලයෙක් විදිහට. ඒ හින්දා ඒක පක්ෂයේ කණ්ඩායම ඇතුළෙම විසඳගෙන කථානායකවරයාට දැනුම් දෙන්න කියලා තමයි අවසාන වශයෙන් දැනුම් දීලා තියෙන්නේ. මේ අනුව යම් බෙදීමක් නිර්මාණය වෙලා තිබෙනවා මේ සජිත්ද රනිල්ද කියන ගැටුම මත.
එතකොට දැන් කථානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය මෙතනදී වැදගත් වෙනවා විපක්ෂ නායකවරයා සම්බන්ධව තීන්දුව తీරන ගැනීමේදී. ඔහු මොන වගේ අදහසක්ද මේ වෙලාවේ දරන්නේ?
කථානායකවරයා ස්වාධීන නිසා කථානායකවරයා ඉල්ලීමක් කරන්නේ මේක එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළේ විසඳගෙන ඒක කියන්න කියලා. නමුත් දැන් මේක ඒ කියන්නේ කණ්ඩායම ඇතුළේ විසඳ ගන්නවට වඩා එහාගේ උඩුදු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මැතිවරණ මෙහෙයුම නිසියාකාරයෙන් සිද්ධ කරේ නැහැ කියලා හිටපු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ශවයට සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් යම් ආකාරයෙන් චෝදනා කිහිපයක් නැගෙනවා. ඒ කියන්නේ පක්ෂයට වියදම් කරන්න කියලා ජනාධිපතිවරණයට ලබා දුන්නු මුදල් පවා මැතිවරණ මෙහෙයුමට ඊදෙව්වේ නැහැ කියලා. ඉතින් මේ පිළිබඳව අකිල විරාජ් කාර්යවර සම්පක්ෂයේ මහලේකම්වරයා මේ එල්ලවෙන චෝදනාවට උත්තර දුන්නා. ලිපියක් මගින් උත්තර සපයලා තිබුණා. ආයමත් ඊට ප්‍රතිඋත්තර ලබා දීලා තියෙනවා සජිත් ප්‍රේමදාස පාර්ශවය විසින්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෙහෙයුම් කාර්යාංශ ප්‍රධානී විදිහට කටයුතු කළේ 37 නායක බාක්මයා. ඔහු ලිපියක් මගින් මේ බව දන්වලා තියෙනවා. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා මුදල් එක්රස් කිරීම වියදම් කිරීම සිදු කරේ හිටපු අමාත්‍ය මාලික් සමර වික්‍රමගේ ප්‍රධානත්වයෙන් පත් කරපු මුදල් සම්පාදනය සම්බන්ධ මූල්‍ය කමිටුවක් මගින්. ඒ ගැන කිසිම කරුණක් දන්නේ නැහැ වගේ මාධ්‍යට ඒ පිළිබඳව සංගබලා මාධ්‍ය නිවේදන වකිමකින් පොරව නිකුත් කරන එක එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට ගැලපෙන්නේ නැහැ කියලාත් ඔහු දන්වනවා. ඒත් එක්කම යම් ආකාරයකින් මේ බැතිවරණයේ කටයුතු මෙහෙයුමට උපදෙස් ලැබලා දුන්නේ මලික් සමර වික්‍රම කබීර් හෂීම් සාකිල විලාජ් කාර්යවර්සම් කියලා අමාත්‍යවරුන්ට. දැන් වොක්සෝල් වීදියේ විශේෂ කාර්යාලයක් පිටුල තිබුණා මේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන්. මේ මෙහෙයුම් කාර්යාලයට පක්ෂයේ සංවිධායකවරුන් සහ කළමනාකරුවන් කැඳවීමක් කරන්න එපා කියලා ව්‍යංගාර්ථයෙන් යම් බලපෑමක් කරලා තියෙනවා. මේ කාරණා තවදුරටත් සංගවලා තියන්න බෑ. ඒ හින්දා මැතිවරණයේ ජයග්‍රහණය කිරීම හරි පරාජය වීම හරි අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ සාමූහික වක්‍රීමක් අරගෙන තමන්ගේ වක්‍රීම කොටස ඉටු කිරීම. එසේ කරන්නේ නැතුව එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම හරහා සිද්ධ වෙන්නේ නැවතත් නැගී සිටීමට උත්සාහ දරන පක්ෂයට ඒ පිළිබඳව බිඳ වැටීමකට ලක්වීම කියන අදහසයි කියන කාරණේ මතු කරලා තිස්සකනායක මහත්මයා ලිපියකුත් යවලා තියෙනවා. මම මේක මතු කරන්නේ හේතු උනේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළේ කතානායකවරයා මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා කිව්වට ඒක ඊටහා උඩු ප්‍රශ්නයක් විදිහට මේ කණ්ඩායම් දෙක අතර මතගුමාරු වෙන තත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයේ අය ප්‍රසිද්ධියේ කතා කරනවා. ඇතැම්මයි දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කරනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබිය යුතුයි කියලා කියපු මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයා දැන් ඊයේ දිනේ වාර්තා වෙනකොට විතර ඔහු කියනවා ක්‍රියාකාරී දේශපාලනය ඔහු සමුගන්නවා කියලා. මේ පාර්ලිමේන්තුවේ වාරාවසන් කරායින් පස්සේ ආයමත් පාර්ලිමේන්තුව රැස් වෙනකොට තමන් ක්‍රියාකාරී දේශපාලනය සමුගන්න තීරණය කරලා තියෙනවා කියලා මලික් සමරවික්‍රම මන්ත්‍රීවරයාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් තවත් අය මෙහෙම සමුගැනීමේ සූදානම තියෙනවා. ඒත් එක්කම රයිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු ප්‍රකාශයකින් යම් ආකාරයකින් ඒකමත ගැබ්බෙලා තියෙනවා. කරු ජයසූරිය මැතිතුමාට තාවකාලිකව පක්ෂ නායකකම දීවිද කියලා. ඒකට හේතුව රයිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශ්වයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු කියන්නේ මාධ්‍ය හමුවක් පැවැත්ුණේ. මාධ්‍ය හමුවේදී රයිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ බාහිර වෙලා තිබුණේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරන්න තමන්ට පුළුවන්කම තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ගිලිහිලා තියෙන්නේ. ඒක ගොඩනංවන්න තමයි කටයුතු කරන්න ඕන වගේ අදහසක් තියෙනවා. ඒක ඇතුලේ අපිට කියව ගන්න පුළුවන් සිංහල බෞද්ධ පදනම කියලා කිව්වට පස්සේ ඊට වඩා සුදුසු ගැලපෙන පුද්ගලයා කරු ජයසූරිය කථානායකතුමා නිසා ඉදිරියේදී යම් කථානායකවරයෙක් අලුතෙන් පත්වීමේ සූදානමක් පිළිබඳව කියවෙනවා. එතනට වාසුදේව නානක්කාර මන්ත්‍රීවරයාගේ නමක් කියවෙනවා මේ කෙටි කාලය ඇතුලේ. එහෙම වුණොත්ින් තවදුරටත් පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලෙක් විය යුතු නෑ කරු ජයසූරිය මැතිතුමා. එතකොට ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් වෙනවා. ඒ වැනි වගමානුවක් තුළ කරු ජයසූරිය මැතිතුමාට තාවකාලිකව පක්ෂ නායකත්වයේ බාර දෙන්නත් ඉඩක් තියෙයිද කියන සැකයක් තිබෙනවා. ඉතින් මේවා මේ ප්‍රශ්න සහ මත අදහස් කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ මේලා විකිර වෙලා ඉන්න බවක් පේනවා. මේ මතුවෙන පරාජයේ චෝදනා කිරීම සහ එක් එක් කණ්ඩායම් වලට ඇඟිලි දික කර ගැනීම හරහා
ඔය සිදු කරපු චෝදනාවලට පිළිතුරු ලබා දීමක් සිදු කළා. හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ව්‍යාපාරයේ මෙහෙයුවේ කොහොමද? ඔහුට කොයි වගේ පාර්ශ්වයක්ද බාර වෙලා තිබුණේ? ඔහු ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කළේ කොහොමද? සහ අනිකුත් අයගෙන් ප්‍රතිචාරයක් ලැබුණද නැද්ද? සහ මේ චෝදනාවලට යම් කිසි වූ ආකාරයක කරුණු ගොනු කිරීමක් ඔහු ඔබ සඳහන් කරපු ආකාරයට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ පිළිබඳව කරුණු දක්වනු ලැබෝ මේ ඉන් කොටසක්.
මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මම යෝජනා කරා. විශේෂයෙන්ම මේ ව්‍යාපාරයේ අඩපණ කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයවත් සිදුනේ නැහැ. අපි අපේ ප්‍රධාන සමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක වගකීම් බාර දුන්නා. මම බාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද. ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩි කරන්න අවස්ථාව ලැබුණා. ඒත් අවාසනාවකට අනික් දකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට හේතු වුණා. සමහර දිස්ත්‍රික් අපි ජයග්‍රහණය කරාට සමස්තයක් ඇටියට අපි පරාජයට පත් වුණා. ඊටත් වඩා අපේ අවධානය යොමු වෙන්න උවමනයි මේ පක්ෂයට සිංහල බෞද්ධ පදනම නැති වුණ එක. මේක ඊට ඉස්සෙල්ලා අපිට සිදු වෙලා නැහැ. ඒ ගැන විශේෂයෙන්ම අපි හොයලා බැලිය යුතුයි.
වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා වෙලා තියෙනවා කියලා මේ ඉදිරි කථානායක තනතුර සඳහා. එහිදී වාසුදේව නානායක්කාර මහතා මේ සතියන්තයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කිරීමක් කළා. ඔහු ඒ සඳහා කැමතියි කියන. හැබැයි සදාකාලික කථානායකවරයා වෙන්නත් අකමැති යන වගට ඔහු යම් කිසි ඉඟියකුත් කළා.
කලින් අපිට අවිත් කිව්වේ නෑ ඔබ කථානායක වන්න කියලා. ඒක ආවේවියන්ගෙන් මට බාර කරනවා නම් කෙටි කාලයකට මම ලෑස්ති ඒ වගේම බාර ගන්න. මම ලෑස්ති නෑ ඉදිරි කාලේ කථානායක ධූරයේම ඉන්න. මගේ දේශපාලන ක්‍රියාකාරී මට ලොකුයි ඔක්කොටම වඩා. කථානායක එක්කලා හැමදාම ගැටෙමින් ඉඳලා ඊළඟට කථානායකගේ කටයුතු ඉතාමත්ම අපහසුතාවයට පත් කළා. ඊළඟට ඒ ධූරයට පත් වෙලා ඒ අමාරුකම් ඔක්කොම විඳින්නට ලැබෙන අත්දැකීමත් වටිනාද?
ඒත් එක්කම මේ ආණ්ඩුකාරවරු පත් කිරීමත් සිදු වුණා පසුගිය සතියේදී. ඒ සම්බන්ධවත් අපි ඉක්මනින්ම කරුණු පැහැදිලි කරගෙන යමු මනෝජ්.
ආණ්ඩුකාරවරු 6 දිනක් දැනට පත් කරලා තිබෙනවා. එතන විශේෂත්වයක් තියෙනවා. අලුත්ම අයටත් මේ ආණ්ඩුකාර ධුර ලබා දීලා තිනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරලා තිබෙන්නේ සීතාරම්භ පොළ වෛද්‍යවරිය. ඇය දේශපාලනයේ තරම් සක්‍රියව හිටපු කෙනෙක් නෙමේ, නමුත් වියත්මගත එක කටයුතු කරපු කෙනෙක්. ලංකාවේ හොඳ වෛද්‍යවරියක් ඇයට ලබා දීලා තිබුණා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය. ඒත් එක්කම වායම පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට, බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු ඒජේ මුසම්මිල් පත් කරලා තිබෙනවා. පේශල ජයරත්න කටයුතු කරන්නේ ඔහු නියෝජනය කරපු වායම පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට. ඒත් එක්කම ලාලිත්‍යු ගමගේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා කීර්ති තෙන්නකොන් තමයි ඊට කලින් මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරේ. ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට රාජා කොල්ලුරේ පත් කරලා තිබෙනවා. මෛත්‍රී ගුණරත්න තමයි ආණ්ඩුකාර ධුරයට කලින් කටයුතු කරේ. දකුණු පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහත්මයා පත් කරලා තියෙනවා. විලි ගමගේ කියලා කිව්වම තමයි බොහෝ විට දන්නේ. හේමල් ගුණසේකර මහත්මයා තමයි ඒ ධුරේ කලින් කටයුතු කරේ. සබර්ගම් පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා ටිකිරි කොබ්බෑකඩුව ධම්මදිසානායක ආචාර්යවරයා තමයි ඒ ධුරේට කලින් කටයුතු කළේ. ඒ හය දෙනාගේ දිවුරුම් දීම සිද්ධ වුණා පෞගී 21 වෙනිදා.
දැන් මේ සියලු දේශපාලනික කතා අතරතුරේදී තවත් විශේෂිත කතාවක් කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා දේශපාලන ක්ෂේත්‍රයේත්, ඒ වගේම සාමාන්‍ය ජන සමාජය තුළත්. ඒ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙලා හිටපු ශානි අබේසේකර මහතාගේ හදිසි සේවා මාරුව. මේ පිළිබඳව කතාබහ වෙන අතරතුරේදී ශානි අබේසේකර මහතා සිදු කරපු යම් විමර්ශන කටයුතු පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. අපි කැමති සවිස්තර තොරතුරු මේ සම්බන්ධවත් දැනගන්න මනෝජ්.
ඔව්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විදිහට තමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්මයා කටයුතු කළේ. දැන් ඔහුව පොලිස් කොමිසමේට් නිර්දේශ මත ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වරයා විදිහට ඔහුට මාරුවීමක් ලබා දීලා තියෙනවා. ජාතික පොලිස් කොමිසම මේක අනුමත කරලා තිබෙනවා. මේ කාරණේ, ඒ කියන්නේ ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කාරණේ ඉස්මතු වුණාට මෙවැනි මාරුවීම් කිහිපයකුත් සිද්ධ කරලා තිබෙනවා. මොහුව දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර විදිහට මාරු කරලා තියෙන නිසා තමයි මේ ගැන වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ. ඔහුට එකල විපක්ෂ කණ්ඩායම, දැනට ආණ්ඩුව ආණ්ඩු බලය ලැබුවන අලුත් කණ්ඩායම චෝදනාත් කළා. ශානි අබේසේකර යහපාලන ආණ්ඩුවේ දේශපාලන වමනා මත කටයුතු කරන්නේ කියන චෝදනාව ඔහුට තිබුණා. විශේෂයෙන් ඔහු කටයුතු කරපු සොයා බැලීම් සිද්ධ කර පරීක්ෂණා කර තියෙනවා. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊත් නොයාට පහර දීම, උපාලිත් තෙන්නකෝන්ට පහර දීම, රතුපස්වල වෙඩි තැබීම, මේ වගේ සංවේදී විමර්ශන රාශියක් ඔහුගේ අධීක්ෂණය යටතේ සිද්ධ වුණා. ඉතින් දැන් කොහොම හරි ඔහුව ස්ථාන මාරුවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ අතරේ තව කියන්න අවශ්‍ය දෙයක් තිබෙනවා. ඒ තමයි ශානි අබේසේකර මහත්මයා යටතේ පරීක්ෂණ මෙහෙයවපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා. ඔහු ඊයේ ස්විට්සර්ලන්තේ බලාපිටත්ව ගිහිල්ලා තියෙනවා. ඊයේ දවල් 12:50ට පමණ තමයි කටනායක ගුවන්තු පිරි ලංකාවෙන් පිටත් වෙලා තියෙන්නේ. තමන්ගේ බිරිඳයි දරු තුන්දෙනා එක්ක ස්විට්සර්ලන්තයේ සූරිච් බලාපිටත් වෙලා තිබෙනවා. නමුත් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි අවසරය මත නිවාඩු අරගෙන නෙමෙයි ගියේ කියන කාරණයක් දැනට වාර්තා වෙලා තිබෙනවා. ඉදිරියේදී ඔවුන්ටත් යම් ඉංග්‍රීසි දිගුවින් සිද්ධ වේවි කියන කාරණය මත දැනට කල් ඇතුව ලංකාවෙන් ගියා කියලා තමයි විශ්වාස කරන්නේ.
හොඳයි, ඔය සම්බන්ධව මාබිමේ වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ කැඳවුම් කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් සිදු කරා එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඉන් කොටසක් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමති.
කීප් නොයා, එක්නැලිගොඩ, උපාලිතෙන්නකෝන්, කොටුව නාවික හමුදා නඩුව සහ ලසන්ත නඩුව හරහා පැහැදිලිවම බුද්ධ්‍යංශයේ යුද සහ නාවික බුද්ධ්‍යංශ රණවිරුවන් 44 දිනේ රක්ෂිත බන්ධනාගාරගත කරා. එක්නැලිගොඩ නඩුවේදී මේ නිශාන් සිල්වා කෝබල් රූපසේන ඇතුළු පිරිස CID එකේ රඳවාගෙන තියෙනකොට ගෝල් ෆේස් එකට ගෙනහැලා බොන්න දීලා එතනින් මෙන්ඩිස් කියන පුද්ගලයා කෝල් එකක් දීලා සන්ධ්‍යා කුමාරිට ඇයට කියලා එන්න CID එකේ ශානි මහත්තයව හම්බෙන්න හම්බෙල කියන්න මේ එක්නැලිගොඩව පැහැරගත්තේ මරා දැමුවේ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමට කියන කාරණේ කියලා ඔබේ මහත්යව නිදහස් කරනවා. ඒක විතරක් නෙමෙයි, මේ නිශාන් සිල්වා කරපු අපරාධ රවි විජේගුණරත්න බොරු සාක්ෂි ගොතලා අත්තරගුඩ අරගෙන දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර හිටව. හිටපු නාවික හමුදා අපති. ඒ විතරක් නෙමෙයි, කොමදොරු DKP දසනායක සහ සුමිත් රණසිංහ කියන කොමාන්ඩවරයා මේ අයව බොරු සාක්ෂි ගොතලා නිශාන් සිල්වාම තමයි රක්ෂිත බන්ධනාගාර ගත කරේ. සහරාන්ලට පාස්කිරිදා කතෝලික පල්ලි පැමිණිලි පුපුරවන්නට අවස්ථාව දුන්නේ මව්බිමේ මේ ආරක්ෂාව නැති කරේ මේ නිශාන්ත සිල්වා ලක්ෂාණිය බේසේකර. ඡන්ද කාලේ මේ නිශාන්ත සිල්වා වෙනත්තරකට මාරු කරා. මේ මාරු කරන්න පොලිස්පතිවරයාට ඇත්තටම ලිපිය ලිව්වේ රවි විජේගුණරත්න ආරක්ෂක මණ්ඩල ප්‍රධානී. ඔහු කිව්වා මේ නිශාන්ත සිල්වා කන්දප්පට ස්විස්සලන්තයේ දෙමළ ඩයස්පෝරාවත් එක්ක LTT සංවිධානයත් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා. ඒ ලිපියට අනුව තමයි ඔහු මාරු කරේ. පසුව CID එකේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පොලිස් කොමිසමට ලිව්වා රවි විජේගුණරත්නගේ ලිපිය බොරු. ඇත්තටම නිශාන්ත සිල්වාට ස්විස්සලන්තයේ දෙමළ ඩයස්පෝරාව එක්ක හෝ LTT සංවිධානය එක්ක සම්බන්ධයක් නැහැ කියලා. ඒකේම අනුව තමයි මේ මාරුව වැලක්ෂාණිය බේසේකර. ඔහු තමයි මේ රණවිරු දඩේම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය කියන චිත්‍රපටි දෙකේම අධ්‍යක්ෂවරයා. දැන් සහාය අධ්‍යක්ෂක නිශාන්ත සිල්වා කන්දප්ප පැනලා ගියාට ප්‍රධාන අධ්‍යක්ෂවරයා තවම ඉන්නවා ගාල්. අපිට අවිශ්වාසයි හෙට උදෑසන ඡානිය බේසේකර රටපණි.
ඡානිය බේසේකර සම්බන්ධව වාසුදේව නානක්කාර මහතාට යම් කිසි අදහස් දක්වීමක් සිදු කළා මේ ගෙවිලගේ සතියන්තයේදී. මේ තත්වය උණුසුම් වීමත් සමගම යම් කිසි වූ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව යම් ප්‍රශ්නාර්ථයක් තියෙන වගට තමයි වාසුදේව නානක්කාර මහතායේදී කරුණු හෙළිදරව් කළා හිටි.
ඡානිය බේසේකර මහතා එක්සත් ජාතික පක්ෂයේ උපකරණයක් හැටියට ක්‍රියාත්මක වුණා විවිධ ඇමිනිලි ඉදිරිපත් කිරීම් වලදී හා නඩු කටයුතු වලදී. ඡානිය බේසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න ගන්නාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න ඔහුගෙන් විමසීමක් කරાવી ඉදිරි කාලේ.
තවත් කාරණාවක්, දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට කලින් යම් චෝදනාවක් එල්ල වෙලා තිබුණා ඔහුගේ පියාණන් ඩී.ඒ. රාජපක්ෂ මහතා අනුස්මරණය වෙනුවෙන් පිහිටවන ලද කෞතුකාගාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් ආයතන පරිහරණයක් සිදු කළා කියලා. මේ සම්බන්ධව නඩුවකුත් ගොනු වෙලා තිබුණා. නමුත් ජනාධිපතිවරයාට ලැබුණු මුක්තිය හරහා මේ නඩුව ඉවත් කළා කියලා තමයි ආරංචි වෙන්නේ. අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඒ සම්බන්ධව තොරතුරු?
ඔව්, දැන් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකරන රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 අක්ෂාවද්ද පරිහරණය කළා කියන සිද්ධියට අදාළව තමයි නඩුව ක්‍රියාත්මක වුණේ. කොමුණත් ජනාධිපතිතුමා වෙනුවෙන් දැන් ඔහු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් පිණිහිටපු ජනාධිපති නීතිඥාලි සබ්‍රි මෝසමක් ගොනු කරමින් දන්වලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වෙලාවේ විධායක ජනාධිපතිවරයා විදිහට තේරිපත් වෙලා ඉන්නවා. එයින් දානුකම් ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් අධිකරණය පවත්වගෙන යන්න බෑ. ව්‍යවස්ථායි ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ මේ හරි සිවිල් නඩු කටයුත්තක් හරි පවත්වාගෙන යන්න බැරි නිසා නීතිපතිවරයා වෙනුවෙන් පිණිහිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ ගැනත් සඳහන් කරලා තිබුණා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා දැනුම් දීලා තිනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ නඩුවෙන් නිදහස් කරන්න කොළඹ ස්ථිරසේ පුද්ගල මහාධිකරණය පසුගිය 21 නියෝගයක් ලබා දුන්නා.
මනෝජ්, බොහොම ස්තුතියි මේ සියලු පැහැදිලි කිරීම් වලට. ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්ව විග්‍රහයට සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුතිය පළ කරමින් අපි ඔබට සමු දෙනවා ආයුබෝවන් කියමින් ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙන තුරු. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිනරක්ෂි, ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.